චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් මා භික්කවේ පුඤ්ඤානං භායත්ත සුඛස්සේතං භික්කවේ අදි වචනං යදිදං පුඤ්ඤන්ති අභිජානාමි කෝපනාහං භික්කවේ දීගරත්තානං කතානං පුඤ්ඤානං දීගරත්තං ဣට්ඨං කන්තං මනාපං විපාකං පච්චනුභූතං තී සද්ධාවන්ත පින්තුනේ හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ දෝහා කටාරෙහි සේවය කරන අසේල අලුත්ගේ මහත්මා වත්සල අලුත්ගේ මහත්මිය ඒ වගේම දෙවානි අලුත්ගේ දියණියන් වගේ මහරගම පදිංචි අමරා ජස්ටින් මල්ලිකා මහත්මිය ගුණදාස අලුත්ගේ මහත්මා සහ ඩේසි මහත්මිය යන පින්වත් පිරිස විසින් විශේෂයෙන්ම මීට මාස 9කට ඉහතදී 2020 පෙබරවාරි 13 වෙනි දින මිය පරලොව යන්නට ඉදුණු අකිල චන්දිර අලුත්ගේ තරුණ පුතණුවන් සිහිපත් කරලා ඒ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන මාසයක් පාසාම ඒ මව්පියන් සහෝදරිය ඒ වගේ මාච්චි අම්මලා සියලා එකතු වෙලා ධර්මදේශනාමේ පින්කමක් සිද්ධ කරනවා. ඉතින් මේ 9 වතාවට මාස 9ක් ගත වීම නිමිති කොටගෙන අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා තේ පින්වත් පිරිස දායකත්වයෙන් කටයුතු කරන්නේ. අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් පින්කම් කිරීමෙහි වටිනාකම ප්‍රයෝජනේ පැහැදිලි කරමින් දේශනා කළ දේශනා පාඩයක් අංගුත්තර නිකායේ සත්තක නිපාතේහි මා පුඤ්ඤ භායි සූත්‍රේහි දැක්වෙන දේශනා පාඩය. මේ දේශනා පාඩේ පාදක කොටගෙන අද ධර්ම දේශනාවෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පරෝපකාරය පිළිබඳව. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මා භික්කවේ පුඤ්ඤානං භායත්ත සුඛස්සේතං භික්කවේ අදි වචනං යදිදං පුඤ්ඤන්ති. මහණෙනි පින්කම් කරන්නට පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැපේටම කියන තවත් නමක්. එහෙම නැත්නම් සැප ලබා දෙන මූලික ශක්තිය, මූලික සාධකය තමයි පින කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අත්දැකීම එහි සිහිපත් කරනවා. අභිජානාමි කෝපනාහං භික්කවේ දීඝරත්තානං කතානං පුඤ්ඤානං දීඝරත්තං ဣට්ටං කන්තං මනාපං විපාකං පච්චනුභූතං. මහණෙනි මා විසින් අත්දකලා තියෙනවා දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද කුසල් දහම්හි යහපත් වූ සැප විපාක දීර්ඝ කාලයක් ප්‍රියමනාප විදිහට, සුවදායක විදිහට, ප්‍රණීත විදිහට ලැබපු බව මා අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා නුඹලාට අනුශාසනා කරන්නේ පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැප ලබා දෙන මූලික ශක්තිය. එහෙම නැත්නම් සැපයටම කියන තවත් නමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාට. ඉතින් මේ දේශනා පාඩය පාදක කොටගෙන අද විශේෂයෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පරෝපකාරය මිනිස්සෙක් හැටියට අපි කොහොමද, කවර අවස්ථාවලද, කවර ආකාරයෙන්ද අපට සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ කියන බව. පරෝපකාරය උසස් වූ කුසලයක්. අපට මේ ලෝකේහි මිනිස්සෙක් හැටියට ජීවත් වෙනකොට තමන්ගේ අභිවෘද්ධිය දියුණුව, ඒ කියන්නේ භෞතික සම්පත් වලින් දියුණු වීම, මානසික ගුණධර්ම වලින් දියුණු වීම, ආධ්‍යාත්මික දැක්මෙන් ප්‍රඥාවෙන් දියුණු වීම කියන මේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක වෙනවා වගේම අನ್ನයිගේ යහපත අභිවෘද්ධිය දියුණුව වෙනුවෙන් අපට බොහෝ දේ කරන්නට පුළුවන්. ඒ සඳහා අපට මිල මුදල්ම අවශ්‍ය වෙනවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මුදල් වියදම් කරලා කරන්නට පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේම මුදලක් වියදම් නොකොටම අපට කරන්නට පුළුවන් බොහෝ කුසල් ධර්ම අපේ ජීවිතවල පවතිනවා. නමුත් ඒ හැම දෙයක්ම කරන්නට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ඒවා පිළිබඳව නිවැරදි වැටහීම. නිවැරදි වැටහීමක් තියෙන්නට ඕන. ඒ වගේම නිවැරදි චේතනාවක් තියෙන්න ඕන. ඥාන සංප්‍රයුක්ත බව, ප්‍රඥාවෙන් අපි කොහොමද කුසලයක් සිද්ධ කරන්නේ කියලා අපි මූලික වශයෙන් වටහා ගන්නට ඕන. ඒ වගේම අපි කොහොමද ඒ කුසලය සඳහා අපේ මනස සකස් කරගන්නේ? මොකද අපි බාහිර ද්‍රව්‍ය උපකරණ සිදුවීම් ඒවා නෙමෙයි කුසලය කියලා හඳුන්වන්නේ. ඒ සියල්ලක් පාදක කොටගෙන, ඒ සියල්ලක් සම්බන්ධ කොටගෙන මනසේ පහළ වෙන යහපත් වූ චේතනාවන්, යහපත් මනෝභාවයන් තමයි කුසලයේ හැටියට ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට හොඳ කුසලයක් සිද්ධ කරගන්නට නම් ඒ ක්‍රියාව නිවැරදිව ලෝකෙට අර්ථ සම්පන්න විදිහට කරන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. එහිදී නිවැරදි මනෝභාවය පවත්වා ගන්නටත් අපි දක්ෂ වෙන්න ඕන. මේ කාරණා දෙක වඩා ප්‍රධාන වෙනවා කුසලයක් හෝ අකුසලයක් පිළිබඳව තීරණය කරද්දී. තමන්ගේ මනෝභාවය මොකක්ද? ඒ වගේම මේ ක්‍රියාවෙන් ලෝකෙට අත්වෙන ඵලය කුමක්ද? ওই කාරණා දෙක පාද කොටගෙන තමයි කුසල් අකුසල් දෙකෙහිම ඵලය අපට තීරණය කරන්නට වෙන්නේ. ඒ වගේම තමයි කුසලයකදී අපි කවර මානසික තත්වයකින්ද ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ? මෙත් සිතෙන්, ප්‍රඥාවෙන්, කරුණාමයි කරුණාවෙන්, ඒ වගේම ප්‍රසන්න සිතින්, ඒ වගේ යහපත් වූ මනෝභාවයන්, සද්ධාව, ප්‍රඥාව, සිහිය, වීර්ය, අදිෂ්ඨානය, කරුණා, මෛත්‍රිය මෙබඳු මනෝභාවයන් පෙරදරි වෙන තරමට ඒ කරන කුසලයේ වඩා උසස් වෙනවා. ඒ වගේම ඒ කරන ක්‍රියාවෙන්, ඒ සත්කාරයෙන් ලෝකෙට කොයිතරම් යහපතක් වෙනවද? පුද්ගලයෙකුට භෞතික සහනයක් විතරද සැලසෙන්නේ? එහෙම නැත්නම් මානසිකවත් ඒ තැනැත්තාට යහපතක් සිද්ධ වෙනවද? ආධ්‍යාත්මිකවත් ඒ තැනැත්තාට යහපතක් සිද්ධ වෙනවද? එතකොට කෙටි කාලීන යහපතක්ද, දීර්ඝ කාලීන යහපතක්ද, මෙලවට පමණක්ද, පරලොවටත් ඒ උපකාරය බලපානවද, මුළු සසර ගමනට මේ පිහිට පිණිස පවතිනවද, ලෞකික සැපේ සඳහා පමණක්ද උදව් වෙන්නේ, ලෝකෝත්තර නිවන් අවබෝධයේ පිණිසත් ඒ හේතු වෙනවද, උපකාර වෙනවද? මේ විදිහට අපි කරන උපකාරය, ඒක එක්කෙනෙකුට විතරද ඒක යහපත සිද්ධ වෙන්නේ, වැඩි දෙනෙකුට ඒන් යහපතක් සිද්ධ වෙනවද? ඒ වගේම යහපත ලබන අය දුศีල පිරිසක්ද, සිල්වන්ත ගුණවන්ත පිරිසක්ද? මේ විදිහට අපි කරන ඒ සත්කාරය නිසා ලොවට ලැබෙන යහපත ප්‍රයෝජනේ කෙබඳු වූවක්ද කියන කාරණේ මත අපි කරන කුසලය වඩා උසස් වෙනවා. ඒ නිසා අපි කුසල ක්‍රියාව සම්බන්ධවයි අද මේ කතා කරන්නේ. එතකොට එහිදී අපට විශේෂයෙන් කුසලය වඩා උසස් වෙන්න, වඩා මහත්ඵල වෙන්න, වඩා මහත් ආනිසංසදායක වෙන්න මේ කාරණා දෙක ගැන අපි අවධානය තියාගෙන තමයි මේ හැම කරුණක් ගැනම කතා කළ යුත්තේ. මොනවද කාරණා දෙක? තමන්ගේ මනෝභාවය මොන විදිහේ තත්ත්වයකද පවතින්නේ, අපි කරන ක්‍රියාවෙන් ලොවට කොතරම් යහපතක් සිද්ධ වෙනවද කියන කාරණය. එතකොට මෙන්න මේ දෙක පිළිබඳව අපි නිසි වැටහීමක් ඇති කරගත්තහම අපට මිල මුදල් ඇති තැනදිත් නැති තැනදිත් ඕනෑ තරම් අන් අයට යහපත සිද්ධ කරන්න පුළුවන්. ඒක කායිකව සිද්ධ කරන්න පුළුවන්, වාචසිකව සිද්ධ කරන්න පුළුවන්, මානසිකවත් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම කරන්න මූලික වශයෙන් අපට අනුන්ට යහපතක් කරන්න ඕන කියන අදහස මූලික වශයෙන් තියෙනවා. පරෝපකාරය සිද්ධ කරන්නට නම් අනුන්ට උදව් කරන්නට නම් ඒ අනුන්ට උදව් කිරීම අවශ්‍යයි. අනුන්ට උදව් කිරීම කල යුත්තක්. ඒක සත්ක්‍රියාවක්. ඒකෙන් ලෝකෙට යහපතක් වෙනවා. ඒක අර්ථ සම්පන්නයි කියන මේ අවබෝධය අපි තුල යම් තරමකට තහවුරු වෙලා තියෙනවද, ඒ තරමට තමයි මේ පරෝපකාරය වඩා උසස් කුසලයක් වෙන්නේ, වඩා උසස් වූ සත්කාරයක් බවට පත් වෙන්නේ. දැන් අපි මීට පෙරත් ධර්මදේශනාවල්දී පැහැදිලි කරලා තියෙනවා අපිට මේ කරන කුසල් දහම් විවිධ පරමාර්ථ ඇතිව සිද්ධ කරන්නට පුළුවන්. මූලික වශයෙන් අපි ගොඩක් දෙනා කුසල් දහම් කරන්නට, පින්කම් කරන්නට පෙළඹෙන්නේ මම, මට, මගේ කියන ආත්ම මූලික සංකල්පයක් එක්කලා. ඒ කියන්නේ දැන් අනුන්ට උදව් කළාම මට යහපත් වූ ප්‍රතිඵලයක් ලැබෙනවා. මට එකෙන් සැප විපාකයක් ලැබෙනවා. මට සසර ගමනේ සුවපත්ව ජීවත් වෙන්නට ඒක උදව් වෙනවා. මට නිවන් දකින්නට ඒ කුසලයේ උදව් වෙනවා. මේ විදිහට අර තමන්ට ලැබෙන ප්‍රතිලාභය දිහා බලාගෙන හුඟක් දෙන අනුන්ට උදව් කරන්නට උත්සාහවත් වෙනවා. ඉතින් ඒක ඒ විදිහෙන් හිතලා හරි අනුන්ට උදව් කරන එක හොඳයි. නමුත් එතකොට එතන උසස් කුසලයක් ජනිත වෙන්නේ නැහැ. මොකද ආත්ම තෘෂ්ණාවෙන්, මමත්වයෙන්, සක්කාය දිට්ඨියෙන්, ඒ වගේම තමන්ට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ තෘෂ්ණාවෙන් ඒතරත්තාගේ මනස කිලිටි වෙලා නිසා ඒ පුද්ගලයාට ඒ කුසලය උසස් කුසලයක් හැටියට, පිරිසිදු කුසලයක් හැටියට ජනිත වෙන්නේ නැහැ. නමුත් අර අනුන්ට උපකාර කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමන්ට සසර ගමනේ සම්පත් ලැබෙන්නට හේතුවක් වෙනවා. අපි මීට පෙරත් ධර්මදේශනාවල්දී පැහැදිලි කරලා දීලා තියෙනවා කුසලය දෙවිධයකට සිද්ධ වෙනවා, මානසිකව සහ භෞතිකව. අපි අර මුලින් පැහැදිලි කළේත් ඒකයි. තමන්ගේ මනෝභාවය මොකක්ද, ලෝකෙට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ අපි සඳහන් කළේ මානසික සහ භෞතික ක්‍රියාවලිය. එතකොට මේ මානසික සහ භෞතික ක්‍රියාවලිය මත අපි කරන කුසලයේහි විපාකයක් දෙවිධයකට ලැබෙනවා. මානසික කොටස මානසික විපාක ඇති කරනවා, භෞතික කොටස අපිට සසර ගමනේ භෞතික වූ විපාකයන් ඇති කරන්නට යම් කර්ම ශක්තියක් හැටියට උපකාර වෙනවා. උදාහරණයක් හැටියට ගත්තහම තව කෙනෙකුට යහපතක් කරන්නට ඕන කියන ඇතිවෙන මෛත්‍රී පූර්වක මනෝභාවය තමන්ගේ සිත පිරිසිදු කරන, සිත ප්‍රසන්න කරන, කෙලෙස් දුරු කරන්නට හේතු වෙන ශක්තිමත් කුසල් සිතක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ සිත පෙරටු කොටගෙන තව කෙනෙකුට යම්කිසි සත්කාරයක් කරනවා නම්, කන්න ටිකක් දෙනවා නම්, මිල මුදල් දෙනවා නම්, ඉඩමක් අරන් දෙනවා නම්, ගෙයක් හදලා දෙනවා නම්, ඊට අනුරූප වූ විපාකයකුත් අපට සසර ගමනේ ලැබෙනවා. ආහාර දුන්නා නම් අපට සසර ගමනේ කුසගිනි නිවෙන්නට, ආහාර ලබන්නට හේතු වෙනවා. ඒ වගේම ගෙයක් හදලා දුන්නා නම් අපට ඉන්න හිටින්න වාසස්ථාන ලැබෙන්න, ආරක්ෂා සම්පත්තිය ලැබෙන්න එය හේතුවක් වෙනවා. කෙනෙකුට දහම් කරුණු කියා දුන්නා නම් අපට සසර ගමනේ ධර්මෝපදේශ ලැබෙන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, කල්යාණ මිත්‍ර සහයෝගය ලැබෙන්නට අපට එය උපකාරයක් වෙනවා. මේ විදිහට අපි මොන විදිහේ යහපතක්ද භෞතික වශයෙන් ලෝකෙට කරන්නේ, ඊට අනුරූප වූ යහපත් සැප විපාකයක් සසර උපනුපන් බොහෝ ආත්ම භවවල නිවන් දකිනතෙක් ලැබෙන්නට එය හේතුවක් වෙනවා. එතකොට ඒක තමයි භෞතික වශයෙන් අපට ලැබෙන විපාකය. මානසික විපාකය අපි අර මොන විදිහේ මනෝභාවයකින්ද කටයුත්ත කරන්න කියන කාරණේ මත තමයි තීරණය වෙන්නේ. දැන් එතකොට සමහර කුසල් කරද්දී ඔය දෙපැත්තම පූර්ණ වෙනවා. සමහර කුසල් දහම් කරද්දී අර භෞතික කොටස සම්පූර්ණ වුණාට මානසික කොටස එතරම් පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපිට පින්කමක් කියනකොටම අපිට මතක් වෙන්නේ, සිහි වෙන්නේ, අපේ මනසට තදින් දැනෙන්නේ අර බාහිරින් කරන දේවල් ටික. දානයක් කියනකොට කන්න උයන එක, කන්න දෙන එක, අනුන්ට යමක් පරිත්‍යාග කරන එක තමයි අපිට සිහි වෙන්නේ. තද තියෙන්න ඕන මානසිකත්වය මොකද්ද කියන එක ගැන අපි හුඟක් දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ පරෝපකාරය කියනකොටත් අපිට එකවරම සිහි වෙන්නේ අනුන්ට උදව් කිරීමේ කාරණය, මුදල් දෙනවා, කන්න දෙනවා, ඇඳුම් දෙනවා, ගෙවල් හදලා දෙනවා, ඉඩ කඩම් දෙනවා, රස්සා හොයලා දෙනවා, බෙහෙත් හෙද් දෙනවා. මේ විදිහට භෞතික වශයෙන් අනිත් අයට ලබා දෙන ප්‍රතිලාභ ටික ගැන, භෞතික කාර්යභාරය ගැන අපිට සැනකින් අපේ අවධානය යොමු වෙනවා. නමුත් මානසික වශයෙන් අපි කෙබඳු මානසික තත්ත්වයක් පවත්ව ගන්න ඕනද, මොන අදහසින්ද ඒක කරන්න ඕන කියන කාරණේ ගැන උගත් දෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා හුඟක් දෙනා කරන කුසල් දහම් මානසික වශයෙන් දුර්වල වුණු, භෞතික වශයෙන් යම් ප්‍රමාණයකට සවිමත් වුණු ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. එතකොට ඒ ඇයට සසර ගමනේ උපනුපන්න ආත්ම භාවවල යම්කිසි සැප විපාකයක් ලබන්නට ඒ කුසල හේතු වෙනවා. හැබැයි චිත්ත පාරිශුද්ධිය සඳහා, කෙලෙස් දුරු කිරීම සඳහා, නිවන සඳහා ඒ කුසල් දහම් බොහෝ කොට උපනිශ්‍රේ වෙන්නේ නැහැ. ඒ නිසා කුසලය දෙවිධයකින් ධර්මයේ දැක්වෙනවා. පාරමිතා කුසල් සහ පාරමිතා නොවන කුසල්. දැන් මෙතනදී කුසලය කිව්වත් පින කිව්වත් ඒ දෙකේ ලොකු වෙනසක් ඇත්තේ නැහැ. යහපත් වූ ක්‍රියාවන්ට, සත්ක්‍රියාවන්ට කුසලය කියලත් හඳුන්වනවා, පින කියලත් හඳුන්වනවා. ඉතින් වර්තමානයේ සමහර කෙනෙක් හඳුනාගෙන ඉන්නවා කුසලය කියන්නේ නිවන් දකින්නට උපකාර වෙන දේ, පින කියලා කියන්නේ සසර සැප ලබන්නට පමණක් උපකාර වෙන දෙයයි කියලා හඳුනාගෙන ඉන්නවා. ඉතින් ඒ හඳුනා ගැනීම වරදක් නැහැ. මොකද අපි කුසලයයි කියන නමින් හැඳින්නවත්, පිනයි කියන නමින් හැඳින්නවත් අපි තේරුම් ගන්නට ඕන. අපි සිද්ධ කරන සත්කාරයන් කොටස් දෙකකට බෙදෙනවා, නිවන් දකින්න උපකාර වෙන සහ උපකාර නොවන. ඒ නිවන් දකින්නට විශේෂයෙන් උපකාර වෙන්නේ කෙලෙස් දුරු කරන්නට හේතු වෙන, සිත පිරිසිදු වෙන ආකාරයෙන් අපට කුසල ක්‍රියාව කරන්න පුළුවන්. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල බෝලයන් පෙරදරිව සිත පිරිසිදු වෙන ආකාරයෙන් ඒ කුසලයේ කරන්නට පුළුවන් නම්, හොඳ මානසික තත්වයකින් කරන්නට පුළුවන් නම් ඒ කුසලය, එහෙම නැත්නම් ඒ පිංකම තමයි අපිට නිවනට උපකාර වෙන්නේ. මොකද කෙලස් ධර්ම සියල්ලක් පවතින්නේ අකුසල මූලයන් මතනේ. අකුසල මූලයන් කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. එතකොට ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන් අපිට දුරු කරන්නට පුළුවන් වෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් අපේ සිතෙහි ජනිත වුණොත් පමණයි. එතකොට නිවන් දකින්නට, කෙලෙස් නසන්නට අපට උපනිශ්‍රය වෙන්නේ අන්න ඒ විදිහට අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් අවදි වෙන හැටියට අපේ මනස පවත්වා ගන්නට පුළුවන් නම් පමණයි. අර භෞතික වශයෙන් කරන ක්‍රියාවලිය, කන්න බොන්න දෙන එක, අඳින්න පළඳින්න දෙන එක, ගෙවල් හදලා දෙන එක, මිල මුදල් දෙන එක, යාන වාහන දෙන එක, ඒ භෞතිකව කරන ක්‍රියාවලියට අදාළ සැප විපාකයක් සසර ගමනේ නිවන් දකින්නතෙක් අපට අත්විඳින්නට පුළුවන්. ඒක හොඳ මානසිකත්වයෙන් කළත්, තෘෂ්ණා මූලිකව කළා වුණත් ඒ සැප විපාකය අපට ලැබෙනවා. හැබැයි මනස හොඳ මට්ටමින් තිබුණ නැත්නම් ඒ කුසලය නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ පාරමිතා කුසලයක් වෙන්නේ නැහැ. තවත් විදිහකින් මේ කාරණේ පැහැදිලි කළොත්, මානසිකව සිද්ධ වෙන, ගොඩනැගෙන යහපත් වූ මනෝභාවය මානසික විපාකයක් සඳහා, එහෙම නැත්නම් සසර සුවපත් වූ ආත්ම භව ලබන්නටත්, කෙලෙස් නසන්නටත් උපනිශ්‍රේ වෙනවා. ඒවා හඳුන්වනවා ප්‍රතිසන්දි විපාකයයි කියලා. ප්‍රතිසන්දි විපාකය කියලා කියන්නේ තවත් භවයක උපදිනකොට ඒ ප්‍රසාදනීය මනෝභාවය අපට උපකාර වෙනවා යහපත් ආත්ම භාවයක උපදින්නට. ඒ වගේම මේ උපදින ආත්ම භාවවල හොඳ ප්‍රසන්න මානසික තත්ත්වයක්, ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් ඥාන සංපයුක්ත මනසක් ඇතිව උපදින්නටත් අපට ඒ කුසලයේ හේතු වෙනවා. ඒ නිසා යහපත් වූ ගතියක ජන්මලාභය ලබන්නට, ඒ වගේම උපදින ආත්ම භාවයේහි ගැඹුරු දහම් කරුණු මැනවින් වටහා ගන්නට අවශ්‍ය ප්‍රඥාව සහ චිත්ත පාරිශුද්ධිය ඇති වෙන්නට මානසික වශයෙන් පිරිසිදුව කුසල් කිරීම උපකාර වෙනවා. අර භෞතික වශයෙන් අන් අයට කරන සංග්‍රහය අපට සසර ගමනේ සුවපත් වූ ජීවිතයක් පවත්වා ගන්නට උපකාර වෙනවා. එය හඳුන්වනවා ප්‍රවෘත්ති විපාකයයි කියලා. ඒත් ප්‍රතිසන්දි විපාකයයි කියන්නේ අභිනව ආත්ම භාවයක උපදින්නට උපකාර වෙන ශක්තිය. ප්‍රවෘත්ති විපාකයයි කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ජීවත් වෙන කාල සීමාව තුළ අපිට ලැබෙන විපාකය. එතකොට කුසලයේ තියෙන මානසික ශක්තිය අපිට යහපත් වූ ආත්ම භාවයක උපදින්නටත්, කෙලස් නසන්නටත් උපකාර වෙනවා. කුසලයක තියෙන භෞතික ක්‍රියාවලීන් ලෝකෙට සිද්ධ වෙන ප්‍රතිඵලය යහපත අපිට සසර ගමනේ සුවපත් වූ ජීවිත පවත්වන්නට උපකාර වෙනවා. ඉතින් මේ කාරණා ටික අපි මූලික වශයෙන් තේරුම් අරගෙන ඕන මේ පරෝපකාරය කෙසේ සිද්ධ කළ යුතුද කියලා හඳුනා ගන්නට. දැන් එතකොට අපි මුලින්ම සිහිපත් කළා හුඟක් දෙනා අනුන්ට උපකාර කරන්නේ ලෝකෙට උදව් කරන්නේ දන් දෙන්නේ පින්කම් කරන්නේ මට මේකෙන් සැප විපාකයක් ලැබෙනවා කියන අදහස පෙරදරි කරගෙන. එතකොට ඒ ආකල්පය පෙරදරි කරගෙන කටයුතු කරද්දී තෘෂ්ණාවෙන් අපට නොදැනුවත්වම මනසේ යම්කිසි කෙලසීමක් කිලිටිවීමක් සිද්ධ වෙනවා. එතකොට අනුන්ට කන්න දීපු නිසා ආහාර පාන ලැබෙනවා. හැබැයි සිත තෘෂ්ණාවෙන් භරිත වූ නිසා තෘෂ්ණාවෙන් කෙලසුණු නිසා එය අපට පිරිසිදු මනසක් ඇතුව උපදින්නට උපකාර වෙන්නේ නැහැ. ඒ වගේම කෙලස් නසන්නට ඒ කුසලය උපකාර වෙන්නේ නැහැ. එනිසා යම්කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ මට ප්‍රතිලාභ ලබන්නට මම දන් දෙනව අනුන්ට උදව් කරනවා කියන පටු මානසිකත්වයෙන් ඔබට ගිහිල්ලා අනුන්ට යහපතක් කරන්න මම මේ කාර්ය සිද්ධ කරනවායි කියන ඊට වඩා පිරිපුන් පුළුල් මානුෂීය ආකල්පය අපට අවදි කරගන්නට පුළුවන් නම් අන්න ඒක තමයි පරෝපකාරය සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම මානසික සාධකය. මොකද අර බාහිර කරුණු මත අපි අනිත් අයට උදව් කළා වුණාට ඒතනත්තාගේ සත්කාරය වැඩි කාලයක් කරගෙන යන්නට ලැබෙන්නේ නැහැ. මොකද තමන්ට ලැබෙන ප්‍රතිලාභ අඩු වෙනවා, තමන්ට ලැබෙන සංග්‍රහ නැති වෙනවා කියලා හැඟුණොත් ඒතනත්ත අනුන්ට උදව් කරන්නේ නැතුව ඉන්නවා. කීර්තිය බලාගෙන උදව් කරන කෙනා කීර්තිය ලැබෙන්නේ නැත්නම් උදව් කිරීම නවත්වනවා. එතකොට මට අනිත් අයගෙන් යම් යම් සංග්‍රහ සත්කාර ප්‍රසාද ලැබෙයි කියලා හිතාගෙන උදව් කරන කෙනා ඒ සත්කාර ප්‍රසාද ලැබෙන්නේ නැති වෙනකොට උදව් කිරීම නවත්වනවා. ඒ වගේම තමයි මට සසර ගමනේ සැප විඳින්න කියන ආකල්පයෙන් අපි අනුන්ට උදව් කරනකොට ඒ මට සැපයක් නැතුව යම්කිසි දුකක් පීඩාවක් ඇති වෙන තැනදී අපි අනුන්ට උදව් කිරීමෙන් වළකිනවා. මොකද තමන්ගේ සුවය පහසුව තමයි ඒ පින්කමේ මූලික පරමාර්ථය වෙලා තියෙන. ඒතර තමන්ට සුව පහසුවක් නැතිනම් එතනට අනුන්ට උදව් කරන්න සූදානම් වෙන්නේ නැහැ. එතකොට මේ කියන පටු ආකල්පයෙන් සිත නිදහස් කරගෙන ලෝකය සුවපත් කරන්න ඕන, අನ್ನයට යහපතක් කරන්න ඕන කියන මේ මානුෂීය ආකල්පය අපිට දිනු කරගන්නට පුළුවන් නම් තමයි අපට ලෝකෝපකාරය කියන්නේ පරෝපකාරය උසස්ම ආකාරයෙන් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට පින්නතුන් අහලා තියෙනවා මහබෝසත්වරු බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන අවධියේදී අනුන්ට උපකාර කරන්නට පෙළඹෙනවා ක්‍රම තුනකට. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ස්වභාවය. එතකොට පාරමී කියලා කියන්නේ ඒ අනුන්ට කරන උපකාරය බාහිර සාධක උපකාර කරගෙන ධනය, ඒ වගේම අවශේෂ ද්‍රව්‍ය, උපකරණ, තමන්ගේ කාය ශක්තිය, ශ්‍රමය, හැකියාව මේ බාහිර දේවල් සහාය කරගෙන අනුන්ට උදව් කරන උපකාර කරන. ඒක තමයි පාරමී කියලා හඳුන්වන්නේ. ඊළඟට උපපාරමී කියලා හඳුන්වන්නේ අනුන්ට උපකාර කරන්න ගිහිල්ලා අනුන්ට යහපත කරන්න ගිහිල්ලා තමන්ගේ යම්කිසි අංගෝපාංග වලට හානි වෙනවා නම්, තමන්ගේ ශරීරයට යම්කිසි හානියක් පීඩාවක් වෙනවා නම්, ඒ පීඩාවත් දරාගෙන ඒ පාඩුවත් විඳගෙන අනුන්ට උදව් කරන්නට සූදානම් වෙනවා, විශේෂයෙන් දාන පාරමිතාවේදී. දැන් මේක අපිට බොහෝ වෙලාවට අහන්න ලැබෙන්නේ දාන පාරමිතාවයි කියන්නේ භෞතික සම්පත් දීම, උපපාරමිතාවයි කියලා කියන්නේ ශරීර අංග ප්‍රත්‍යංග දීම, පරමත්ත පාරමිතාවයි කියන්නේ ජීවිතේ දීම. එහෙම තමයි අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙන්නේ. ඒ කතාව හරි වැරදි නැහැ. නමුත් ඒක අපි මේ විදිහටත් තේරුම් ගන්නට ඕන, භෞතික ද්‍රව්‍ය දීම විතරක් නෙමේ අනුන්ගේ යහපත වෙනුවෙන් තමන් සන්තක භෞතික දේවල් වැය වුණත් තමන්ගේ ධනය වැය වෙනවා. හැබැයි අනුන්ට දෙනවා නෙමේ, අනුන්ගේ යහපත වෙනුවෙනුයි වැය වෙන්නේ. එතන තියෙන්නේ උසස් වූ දානයක්, උසස් වූ පරිත්‍යාගයක්, උසස් වූ පරෝපකාරයක් එතන තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අම්මා තාත්තා දරුවන්ට උගන්වන්න දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් සන්තක බොහෝ දේ වියදම් කරනවා. හැබැයි දරුවා අතට සල්ලි දීලා ඒ තමන්ගේ තියෙන තමන් උපයන දේවල් ඔක්කොම දරුවා අතට දීලා නැහැ. සමහරట్లాට දරුවා අතට රුපියලක්වත් දීලා නැති වෙන්නට පුළුවන්. නමුත් දරුවගේ යහපත වෙනුවෙන් තමයි අර සියල්ල වැය කරලා තියෙන්නේ. එතකොට ඒ අනුන්ගේ යහපත වෙනුවෙන් තමන් සන්තක දේවල් වැය කරලා තියෙනවා. එතකොට ඒක දාන පාරමිතාවක් හැටියට හරියට තේරුම් අරගෙන කළොත් දරුවා වෙනුවෙන් කරන කාර්ය වුණත් උසස් වූ දාන පාරමිතාවක් වෙනවා. එතකොට ලෝකෙ අනිත් අය වෙනුවෙනුත් ඒ විදිහට එක්ක මුදල් දීම, එහෙම නැත්නම් ඔවුන්ගේ යහපත වෙනුවෙන් තමන් සන්තක මුදල් වැය කිරීම, එක්ක ගෙවල් දොරවල් තමන් හදලා දීම, එහෙම නැත්නම් අනිත් අයට ගෙවල් දොරවල් හදලා දෙන්නට තමන් උනන්දු වෙලා අන්න ඒ සඳහා පෙළඹවීම, එක්ක තමන් අනිත් අයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් යාන වාහන ආදී තමන් වියහියදම් කරලා ලබා දීම, එහෙම නැත්නම් ඒවා ලැබෙන තැනට සමාජයේ පොළඹවල අනිත් අය උනන්දු කරවල ඒ සම්පත කොහෙන් හරි අනිත් අයට ලැබෙන්න සැලැස්වීම. එතකොට මේ විදිහට ලෝකේ තව කෙනෙකුට කරන උපකාරය භෞතික වශයෙන් එහෙම නැත්නම් බාහිර දේවල් පදනම් කොටගෙන සිද්ධ කිරීම දාන පාරමිතාව හැටියට හඳුන්වනවා. දාන උපපාරමිතා කියනකොට ශරීරයේ අංග ප්‍රත්‍යංග පරිත්‍යාග කරනවා විතරක් නෙමෙයි, ලේ දෙනවා, ඇස් දෙනවා, මස් දෙනවා, හිස දෙනවා, වකුගඩු දෙනවා, ඒවා අනිත් අයට පරිත්‍යාග කරන එක විතරක් නෙමෙයි, සමහර වෙලාවට අනිත් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්න ගිය තැනදී තමන්ගේ ශරීර අංග ප්‍රත්‍යංග වලට හානියක් සිද්ධ වෙනවා කියලා දැනුණා වුණත් ඒ අනුන්ගේ යහපත නොසලකා හරින්නේ නැතිව අනිත් අයගේ යහපත වෙනුවෙන් තමන්ට කැප වෙන්න පුළුවන් නම් මට මේ හානිය සිද්ධ වුණත් අනිකාගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒකත් උපපාරමිතාව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අම්මා තමන්ගේ දරුවව ආරක්ෂා කරනකොට අපි හිතමු දරුවට තව කෙනෙක් කඩුවකින් කොටනවා. ඒතකොට කඩුවකින් කොටනකොට අම්මා එතන හිටියොත් අම්මට වෙන කරන්නම දෙයක් නැත්තම් සමහරට අම්මා ඒ ඉදිරියට පනින්නට පුළුවන්. එහෙම නැත්නම් අම්මා අර වේගෙන් එන පහර දෙන ඒ කඩුව තමන් දෑතින් අල්ලන්නට පුළුවන්, වළක්වන්නට පුළුවන්. එතකොට තමන් දන්නවා හොඳටම මේකෙන් තමන්ගේ දෑතට හානි වෙන්න පුළුවන්. තමන්ගේ ශරීරයට හානි වෙන්න පුළුවන්. තමන්ගේ අංගප්‍රත්‍යංග විනාශ වෙන්නට පුළුවන්. නමුත් ඒ විනාශ වුණයි කියලා තමන් ගැන බලබලා ඉන්න දරුවගේ යහපත වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්නට ඉදිරිපත් වෙනවා. එතකොට ඒකත් උපපාරමිතාව තමයි. ඒ කියන්නේ ලේ මස් ආදී අනුන් වෙනුවෙන් වෙන් කරලා දෙන එක විතරක් නෙමෙයි, අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ලේ මස් අංග ප්‍රත්‍යංග විනාශ වුණත් අනුන් වෙනුවෙන් කරන යහපත නවත්තන් නැතිව ඒ යහපත කරන්නට ඉදිරිපත් වෙනවා. එතකොට දැන් අර අපි මුලින් සිහිපත් කළානේ අනුන්ට උදව් කළාම මට ප්‍රතිලාභ ලැබෙනවා, මට සැප ලැබෙනවා, මට සම්පත් ලැබෙනවා කියන අදහසින් දන් දෙන කෙනාට, අනුන්ට උදව් කරන කෙනාට ඔය කියන තැනට කෙසේවත් යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ තමන්ට යම් කිසි හානියක් වෙනව නම්, පාඩුවක් වෙනව නම් එතෙන්දි කීයටවත් අනුන්ට උදව් කරන්න ලෑස්ති නැහැ. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ, මාව රැකෙන්නට ඕන කියලා හිතාගෙන එතනත්ත නිශ්ශබ්ද වෙනවා. ඒ නිසා මහවෝසත්තුරුන්ගේ පරෝපකාරය, ලෝකෝපකාරය ඔය කියන දෙවනි අවස්ථාවටත් යනවා. ඒ කියන්නේ දාන උපපාරමිතා. අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ අංග ප්‍රත්‍යංග උනත් වැය කරන්නට පුළුවන් තැනකට මනස අවදි වෙන්නේ ඇයි? අනුන්ගේ යහපත වෙනුවෙන් මම කැප වෙන්නට ඕන කියන ආකල්පයත් එක්ක. දැන් මේ ගැන කියනකොට තවත් දෙයක් අපි සිහිපත් කරන්නට ඕන. වර්තමානයේ අපි දකිනවා සමහර වෙලාවට ලේ දෙනවා, වකුගඩු දෙනවා, ඊළඟට අක්මාවේ කොටසක් දන් දෙනවා, ඊළඟට මිය ගියයින් පස්සේ ඇස් දෙක දන් දෙනවා, ඊළඟට ශරීර කොටස් දන් දෙනවා. දැන් මේ වගේ දේවල් ඇත්තටම වටිනවා. එහෙම කරන්නට කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන් නම්, නමුත් නැවත නැවත අපි සිතා බලන්නට ඕන මොන මානසිකත්වයෙන්ද අපි ඒක කරන්නේ. දැන් වර්තමානයේ අපට පේනවා සමහරු එහෙම කරන්නේ, මම වකුගඩුවකුත් දීලා තියෙනවා, මම අක්මාවේ කොටසකුත් දීලා තියෙනවා, මම මේ තරම් පරිත්‍යාගශීලී කෙනෙක්, මම මේ තරම් ලෝකෙට උදව් කරන කෙනෙක්, අනිත් අයට කරන්න බැරි දෙයක් මම කරලා තියෙනවා, අනිත් කවුරුවක් කරන්න නැති දෙයක් මම තමයි කරන්න ඉදිරිපත් උනේ කියන එක්තරා ස්වාභිමානයකින් යුක්ත වූ වංචක ධර්මයකට හසු වෙලා බොහෝ දෙනා ඒ පරිත්‍යාගයන් කරන්නට පෙළඹෙන අවස්ථා වර්තමාන සමාජයේ බහුලව අපට පෙනෙනවා. දේවා ඉතාම පරිස්සමින් සිතා බලනකොට තමයි හඳුනා ගන්නට පුළුවන්. අර මම නම් මස් මාළු කන්නේ නැහැ, අපි වෙජිටේරියන් කියලා තමන් හුවා දක්වන අදහසින් මස් මාංශ නොකා ඉන්නවා වගේ අනිත් අයට කරන්න බැරි, අනිත් අයට කළ නොහැකි උසස් පරිත්‍යාගයක් මා විසින් මගේ ජීවිතේ කරලා තියෙනවා කියලා තමන් පිළිබඳව යම්කිසි අභිමානයක්, යම්කිසි හුවා දැක්වීමක්, තමන්ගේ ප්‍රතිරූපය පිළිබඳව යම්කිසි ආකල්පයක් ගොඩනගන්නට තමන්ටත් නොදැනී වංචනික විදිහට අර වගේ දුෂ්කර අවස්ථාවක තමන් ඉදිරිපත් වෙන්නට පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ අංග ප්‍රත්‍යංග දීම හොඳ නැහැ කියන එක නෙමෙයි, දෙන එක හොඳයි. මොන අදහසින් හරි එහෙම දීලා තව කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා. හැබැයි ඒ කරන යහපත නිවැරදිම මනෝභාවයෙන්, ඒ තමන් හොවා දක්වන්නට, තමන් අනිත් අයට ඉදිරියේ කැපී පෙනෙන්නට, මම මෙහෙම කෙනෙක් කියලා ලෝකයට අඟවන්නට, තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්නට නෙවෙයි, සැබවින්ම අනිත් අයගේ යහපත වෙනුවෙන්ම කරුණා මෛත්‍රියෙන්ම ඒ කාර්ය කරන්නට පුළුවන් නම් තමයි ඒක වඩා උසස් වෙන්නේ, වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඊළඟට මහබෝසත්වරුන්ට පුළුවන්කම තියනෝ ඒනුත් ඔබට ගිහිල්ලා තමන්ගේ ජීවිතයට හානියක් වුණත් අනිත් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. එතකොට බාහිර දේවල් පරිත්‍යාග කරනවා විතරක් නෙමෙයි, බාහිර දේවල් වැය කරනවා විතරක් නෙමෙයි, තමන්ගේ අංග ප්‍රත්‍යංග පරිත්‍යාග කරනවා හෝ අංග ප්‍රත්‍යංග විනාශ වුණත් අනිත් අයට උදව් කරන්නට ඉදිරිපත් වෙනවා පමණක් නෙවෙයි, තමන්ගේ ජීවිතේ නැති වුණත් අන් අයට යහපත කරන්න. දැන් අපි අහලා තියෙනවා බෝසත්වරේ මූලික අවදීදී මාතෘ විවරණේ ලබන්නේ ලෝකේ අන් කෙනෙකුට කරන්න පහසු නැති කාර්තව්‍යයකට තමන් යොමු වෙනවා මවගේ සුරක්ෂිත බව සඳහා. එතකොට වායුව කැළඹුණු අවස්ථාවක, ජලය කැළඹුණු අවස්ථාවක, එහෙම නැත්නම් ගින්නෙන් හානි වෙන අවස්ථාවක, මේ කවර හෝ බරපතල අවස්ථාවක සාමාන්‍ය පුරුෂයෙකුට ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙන්න බැරි විදිහේ අවදානම් සහගත තත්වයකදී තමන්ගේ ජීවිතය ගැන පවා නොතකා මවගේ ජීවිතේ රකින්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට එතනදී තමයි මවගේ හෘදයාංගමව එන ආශිර්වාදය මතුවෙන්නේ, පුතේ නුඹ බුදු වෙයන්, එහෙම නැත්නම් නුඹට බුදු වෙන්නට මේ කුසලයේ හේතු වෙනවා කියන ආශිර්වාදය අර මෑණියන්ගේ මුවෙන් පිට වෙන. එතකොට මේ தત્ත්වය වරක් දෙකක් නෙමේ, සසර බොහෝ ගානක් මවගේ ජීවිතය රැකගන්න එකම මම නොවෙන්නට පුළුවන්. ඒ භවයන්හි Tamanta හමු වෙන මව්වරුන්ගේ ජීවිතේ සුරක්ෂිත කරන්නට අත්‍යශය දුෂ්කර දුර්ලභ අවස්ථාවන්හිදී ජීවිතේ පරදුවට තබා ඒ මෑණියන් වෙනුවෙන් කැපකිරීමක් කරනවා. එතකොට අන්නේ මෞතුමිය කෙරෙහි යම් කිසි කැපකිරීමක් කරනවද, ඒ බෝසත්තරයාගේ බෝසත් චින්තනය වැඩෙන්න වැඩෙන්න ඒ බෝසත්තරයා ලෝකේ ඕනෑම යහපතක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා පරිත්‍යාග කරලා ක්‍රියා කරන්න සූදානම්. දැන් මේකත් අපි වරදවා වටහා නොගත යුතුයි පින්නතුනේ. දැන් පසුගිය කාලෙක අපට අහන්නට ලැබුණ අර සත්තුවත්තේ කොටියෙක් ඉන්න කූඩුවකට පැනලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න කියලා. එතකොට ඒ සත්තුන්ට උදේ හවස මස් දෙනවා කන්න. එතකොට මේ මිනිස්යාගේ මාංශය අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක එහෙම පැනලත් ඊට පස්සේ කොටිය හූරනකොට, කන්න හදනකොට කෑකෝ ගහලා අන්තිමට අර සත්වෝද්‍යානයේ පාලකයෝ ඇවිදින් තමයි ඉක්මනට මේ තැනත්තගේ දිවි ගලවාගෙන තියෙන්නේ. එතකොට මේ ලෝකෙට ප්‍රදර්ශනය කරන්න මං බුදු වෙන්නට යන කෙනෙක්, මං බෝසත්වරයෙක්, මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන, එහෙම නිකන් ලෝකෙට රඟ දැක්වීම කියන එක පරෝපකාරය නෙවෙයි පිනොත. දැන් ඔය සමහරලාට අපි දකින්නේ ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා තමන්ගේ ඉල්ලීම් ඒ විදිහට ක්‍රියාත්මක නොවෙනකොට තමන්ගේ ශරීරයටම ගිනි තියා ගන්න. එතකොට මේක මහා බෝසත් පාරමිතාවක් වගේ සමාජයේ දකින්නට උත්සාහ කළාට ඒවත් ක්‍රියාත්මක වෙන මනෝභාවය අරගෙන බැලුවොත් පින්නතුනේ තමන් යමක් කරන්නට කියලා රජයට හෝ යම් කණ්ඩායමකට බලපෑම් කරනවා, ඒක ක්‍රියාත්මක නොවෙනකොට ඒකට විරෝධතාවයක් දැක්වීම වශයෙන් තමන් තෙල් හලාගෙන ගිනි තියා ගන්න. එතකොට මෙතන තියෙන්නේ විරෝධතා ආකල්පයක් නිසා දිවි නසා ගැනීමක් විනා ලෝකේ අනිත්‍ය වෙනුවෙන් කරන පරිත්‍යාගයක් එතන තියනවාද කියලා ටිකක් ගැඹුරින් සිතා බලන්නට වෙනවා. එතකොට ගවයින්ගේ ජීවිතය ආරක්ෂා කරන්නට ඕන කියලා තමන්ගේ දිවි නසා ගත්තයින් පස්සේ ඒ තමන්ගේ දිවි නසා ගැනීම නිසා ගවයින්ගේ ජීවිතේ රැකෙනවද? එහෙම නැත්නම් තව අසරණ පිරිසකගේ ජීවිතේ රකින්නට ඕන කියලා තමන්ගේ ජීවිතේ විනාශ කරගත්තාම ඇත්තටම ඒ පිරිසගේ ජීවිත සුරක්ෂිත වෙනවද? බෝසත්තුරු කටයුතු කරන්නේ එහෙම අඥාන විදිහට නෙමෙයි. ඊට වඩා ඥාන සම්ප්‍රයුක්ත විදිහට තමන් කරන පරිත්‍යාගයේ සැබවින්ම ලොවට අර්ථයක් වෙන හැටියට එහෙම අර්ථයක් නොවන අවස්ථාවලදී නිකන් නිෂ්කාරණේ තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නට බෝසත්තුරු ක්‍රියාත්මක වෙන්නේ නැහැ පින්නතුනේ. ඉතින් ඒ නිසා මේ කාරණා අපි මේ සිහිපත් කරන්නට යෙදුනේ අපි පරෝපකාරය සඳහා ක්‍රියාත්මක වෙනකොට ඒ නිවැරදි මානසික තත්ත්වය මොකද්ද කියලා හඳුනාගත්තේ නැතිනම් අපි කරන පරිත්‍යාගයේ වැඩි කලක් කරන්න හම්බ වෙන්නේ නැහැ. බොහොම කෙටි කාලයකින් බොහොම සුළු දෙයකින්ම අපි කරන ප්‍රයත්නය අපි කරන පරිත්‍යාගය එහෙමම වැළකිලා වෙනසිලා යටපත් වෙලා යනවා. කුමක් නිසාද? අර තමන් අපේක්ෂා කරන පටු ආකල්ප ඉටු නොවෙනකොට ඒතනත්තා ලෝකෙට උදව් කිරීම නවත්තනවා. පින්නතුනේ අනුන්ට උදව් කරනකොට අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන කාරණේ තමයි ලෝකේ මිනිස්සු හැමෝම සත්පුරුෂයෝ නෙමෙයි. ලෝකේ හැමදෙනාම අපි කරන දේ අගය කරන්නේ නැහැ. අනිත් අය කෙසේ වෙතත් ඒ උපකාරය ලැබූ තැනැත්තාවත් සමහර විට අපි කරන දේ අගය කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ තැනැත්තාගෙනුත් අපට නින්දාවක්, අපවාදයක්, නිග්‍රහයක්, එහෙම නැත්නම් කෙනහිලිකමක්, එහෙම නැත්නම් අපට යම්කිසි පීඩාවක් හානියක් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා රේරුකානේ මහානායක හාමුදුරුවෝ නිතර සිහිපත් කරපු එකක් තමයි මං ලෝකේ අනිත් අයට කරන උපකාර වලින් ඒගොල්ලෝ මට උදව් කරන්නට ඕනේ. මට ඒගොල්ලන්ගෙන් කරදරයක් නොවුනොත් හොඳටම ඇති. එහෙම උන්වහන්සේ සිහිපත් කළේ කොමක් නිසාද? ලෝකේ සාමාන්‍ය ස්වභාවය තමයි උදව් කරපු කෙනෙක්ගෙන්ම තමයි අපට මොකක් හරි කෙනහිලිකමක් එන්නේ, අපට හතුරුකමක් මතුවෙන්නේ. මොකද අපි නොදන්නා පුද්ගලයෙකුට අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැනේ. අපට හිංසාවක් කරන්න, අපට හානි කරන්න, අපේ අභිවෘද්ධිය වළක්වන්න. ඒ නිසා දන්නා කෙනෙක්ගෙන්මයි අපට විපත් වෙන්නේ. ඉතින් දන්නා කෙනා කියන්නේ කවුද? අපි කලක් ඇසුරු කරපු අය, අපේ ඥාතීන්, අපේ හිතවතුන්, අපේ මිත්‍රයින්, එහෙම නැත්නම් අපි මොකක් හරි උදව්වක් කරපු සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒ නිසා ලෝකෙට උදව් කරන්න ගියාම ඒ අපි උදව් කරන අය කාලයක් යද්දී අපි පිළිබඳව හොඳට දන්නා, අපේ පරිත්‍යාගශීලී බව හඳුනා ගන්න, අපේ කාරුණික සිතුම් පැතුම් තේරුම් ගන්න අය බවට පත් වෙනවා. එතකොට ඒගොල්ලන්ගෙන් තමයි අපට වංචාවන් සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලන්ගෙන් තමයි අපට නොයෙකුත් කපටිකම් සිද්ධ වෙන්නට පුළුවන් වෙන්නේ. ඒගොල්ලන් තමයි අපිව ගුණාට අන්දගෙන අපෙන් යම් යම් අයුතු විදිහේ ප්‍රතිලාභ ලබන්නට උත්සාහ කරන්නේ, අපිව රවට්ටන්නේ. එතකොට මේ නොයෙක් දේවල් වලට එළඹෙන්නට පෙළඹෙන්නට පුළුවන් අපි උදව් කරන, අපෙන් උදව් ලබන අය. ඉතින් ඒ නිසා අර තමන් ගැන හිතාගෙන මට යහපතක් වෙන්න ඕන, මං කරන උපකාරය අනිත් අය විසින් අගය කරන්නට ඕන, මට අනිත් අයගේ මම උදව් කරනවා කියලා ඒගොල්ලෝ දැනගන්න ඕන, අපි මෙච්චර උදව් කළාම මේ මිනිස්සුගේ කෘතවේදී බවක් තියෙන්නට ඕන, කිසිම කෙලෙහි ගුණයක් නැහැ, කොච්චර උදව් කළත් වැඩක් නැහැ. එහෙම ආකල්ප වලට පැමිණෙන්නෙම පින්නතුනේ ඒ පරෝපකාරය අනුන්ට උදව් කිරීම කියන කාරණේ ප්‍රඥාවෙන් තේරුම් ගන්නට නොහැකි වෙනකොට අපි ඒකයි මුලින්ම සිහිපත් කළේ. පරෝපකාරය සිද්ධ කරන්නට නම් කරන ක්‍රියාව පිළිබඳව අපට ප්‍රඥාවෙන් වටහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කරුණා මෛත්‍රිය තියෙන්නට ඕනේ. එතකොට ප්‍රඥාව ඇති තරමට අපට කරුණා මෛත්‍රිය පවත්ව ගන්න පුළුවන්. ප්‍රඥාව අඩු වෙන තරමට අපේ කරුණා මෛත්‍රිය ගිලිහී යනවා බොහොම සුළු කාරණයකදී. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනි, අසරණේකට උදව් කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙනවා. හැබැයි මේ අසරණ මිනිස්සයා අසරණ භාවයෙන් ටිකක් නැගිටිනකොට ඒ පුද්ගලයා පිළිබඳවම අර උදව් කරපු කෙනා තුළම ඊර්ෂ්‍යාව ඇති වෙන්නට පුළුවන්. ඒගොල්ලන්ට මොකටද දැන් උදව් කරන්න? දැන් ඕන හැටියට වැඩ කරගන්න පුළුවන්. දැන් ඉතින් අපේ උදව් නැති වුණාට ඕන තරම් අයගේ උපකාර තියෙනවා. අන්න ඒ විදිහට දැන් අර උදව් කරලා ඒ මිනිස්සයා ටිකක් එතනින් නැගිටිවෙන් පස්සේ ඒ පුද්ගලයා පිළිබඳවම නොසතුටක්, නොමනාපයක්, ඊර්ෂ්‍යාවක්, ඒ වගේම ඒතනත්තාගේ පරිහානිය දකින්නට කැමති ගතියක් තමන් තුළම මතුවෙන්නට පුළුවන්. ඇයි එහෙම වෙන්නේ කියලා සොයලා බැලුවොත්, සිතලා බැලුවොත් පින්නතුනේ අපි ඒ උපකාරය තුළින් වෙනත් මොකක් හෝ දෙයක් අපේක්ෂා කරලා තියෙනවා. ඒගොල්ලෝ හැමදාම අපි අපිට යටත් වෙලා ඉන්න ඕන, අපි දකින්කොට හුනස්නේ නැගිටලා ඔළුවේ තියෙන ජටාව ගලවලා තොප්පිය ගලවලා අතට අරගෙන සරප්පු දෙක අතට අරගෙන බොහොම යටහත් පහත්කම් දක්වන්න ඕන. ඇයි අපි ඒගොල්ලන්ට උදව් කරන නිසා? අන්න එහෙම අපේක්ෂා කරන්නට ගියොත් එහෙම කවදාවත් ඒ අපි කරන පරෝපකාරය වැඩි කාලයක් පවත්වාගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ යම් යම් ගරු බුහුමන් බලාපොරොත්තු නොවුනා වුණත් අපි සමහරලාට රටේ අන් අයගෙන් යම් යම් කීර්ති ප්‍රසාද බලාපොරොත්තු වෙනවා. මේ තැනත්තා හරියට පරෝපකාරය කරන කෙනෙක්, ලෝකෙට උදව් කරන කෙනෙක්, හරිම සත්පුරුෂයෙක්, හරිම ත්‍යාගශීලී කෙනෙක්, බොහෝම සත්භාවයෙන් ක්‍රියාත්මක කරන්නේ බෝසත්වරයෙක් වගේ. දැන් මෙහෙම සමාජයෙන් අපි යම් යම් ගෞරව, බුහුමන්, තාන්නමාන්න, කීර්ති ഘോഷා අපේක්ෂාවෙන් කටයුතු කරන්නට ගියොත් වැඩි කාලයක් අපි කරන පරෝපකාරය පවත්වාගෙන යන්නට හම්බ වෙන්නේ නැහැ. කුමක් නිසාද? ප්‍රතිලාභ ලැබෙන තැන බලලා අපි උදව් කරන්න යනවා. එහෙම ප්‍රතිලාභ ලැබෙන්නේ නැති තැන, කීර්තියක් ලැබෙන්නේ නැති තැන අන් අයගේ ගෞරවයක්, ප්‍රසාදයක් මතු නොවන තැන අපි උපකාර කරන්න සූදානම් වෙන්නේ නැහැ. එතකොට අපටත් නොදැනුවත්වම අපි අර පිරිස් බලයේ වැඩි තැන්වලට අපට යටහත් පහත්කම් දක්වන අයට අන්න ඒ වගේ අය තෝර තෝර සමහරලාට උදව් කරන්නට පෙළඹෙනවා. හැබෑවට අවශ්‍යතාවයේ තියෙන අයට උපකාර කරන්න නැතුව. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් වර්තමානයේ ඇතැම් දේශපාලනඥයෝ වගේ තත්වයට පත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට හැමෝම ගැන නෙමෙයි, සමහර කෙනෙකුට ඇත්තටම අවශ්‍යතාවයේ තියෙන ඇත්තටම අසරණ පුද්ගලයා කවුද කියන එක ඒගොල්ලන්ට වැඩක් නැහැ. සැබවින්ම උපකාරය ලැබිය යුත්තා කවුද කියන එක වැඩක් නැහැ. තමන්ට ඡන්දය ලැබෙනවා නම්, තමන්ට කීර්ති ഘോഷාව ලැබෙනවා නම්, තමන්ට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා නම්, පත්තරේ හෝ ප්‍රවෘත්තිවලට තමන්ගේ නම කියවෙනවා නම්, මේ විදිහට තමන්ගේ සංවිධානය වඩා ඉදිරියට කැපී පෙනෙන තත්ත්වයට පත් වෙනවා නම් අන්න ඒ වගේ තැන්වලට බලලා, එහෙම නැත්නම් තමන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා නම්, තමන්ට ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා නම්, ඒ වගේ තැන් සොයලා බලලා උදව් කරන්නට පෙළඹෙනවා. එතන තියෙන්නේ පරෝපකාරය නෙවෙයි, එතන තියෙන්නේ අර කීර්තිය, ප්‍රසාදය, ප්‍රතිලාභය, අවසානයේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නට දරන ප්‍රයත්නය. ඒ නිසා අනුන්ට උපකාර කරද්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ ඒ නිවැරදි මානසිකත්වය තුළ අපි ඉන්නවද. එහෙම නැතිනම් අපි හැම විටම තමන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් තුළ ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. සමහර වෙලාවට මුලදී ඇත්තටම කරුණා මෛත්‍රියෙන් වෙන්නට පුළුවන් ඒ කාර්ය පටන් ගන්න. ටික කාලයක් යනකොට ලැබෙන කීර්තිය, ප්‍රසාදය, ජනතාවගේ කීර්ති ഘോഷාව නිසා අනුක්‍රමයෙන් තමන්ට නොදැනුවත්වම ඒවාම අපේක්ෂා කරගෙන තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න වැඩපිළිවෙලකට අනුගත වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි හොඳ ආකාරවම දන්නවා මේ වර්තමානයේ සිදුවෙන බොහෝ දේවල් බැලුවෙන් පස්සේ ආගමික කටයුතුද, අවශේෂ කටයුතුද, රට රකින්නට කරන දේවල්ද, සාසනය රකින්නට කරන දේවල්ද, මේ හුඟා දේවල් දිහා බැලුවෙන් පස්සේ ප්‍රදර්ශනකාමී තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ අදහසින් විශාල වියදම් කරලා ඒ කටයුතු කරන අවස්ථා. එතකොට නිශ්ශබ්දව හැබෑවටම තමන්ගේ ධනය වියදම් කරගෙන, ශ්‍රමය වියදම් කරගෙන, කාලය වියදම් කරගෙන, ශක්තිය වැය කරගෙන දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා රට රකින්න, සාසනය රකින්න, මනුෂ්‍ය ජීවිත සුරක්ෂිත කරන්න, ලෝකේ රකින්න අපකැප වෙලා ක්‍රියාත්මක වෙන අය අපට කලාතුරකින් සමාජයෙන් ගිහි භවතුන් අතරත් පැවිද්දන් අතරත් සොයා ගන්නට පුළුවන්. හැබැයි බහුලව අපට පේනනවා අර විදිහට හුඟක් වෙලාවට රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සාසනය වෙනුවෙන්, ලෝකේ වෙනුවෙන්, සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් අසරණයින් වෙනුවෙන් අපි තමයි පෙනී හිටින්නේ, අපි තමයි කැප වෙන්නේ කියලා සමාජ්‍ය මාධ්‍යවල, ඒ වගේම රූපවාහිනියේ, රේඩියෝ එකේ, ප්‍රවෘත්ති පත්‍රවල, ඒ වගේම නොයෙකුත් ආකාරයට සමාජගත වෙන විදිහට විශාල වියදම් කරලා ලෝකයට ප්‍රදර්ශනය වෙන්නට ඇතැම් චරිත උත්සාහවත් වෙනවා. ඒ කුමක් සඳහාද? පරෝපකාරය සඳහා නොවේ, තමන්ගේ ප්‍රතිරූපය මතු කර ගැනීම අදහසින්. එතකොට එහෙම වෙන්නේ කුමක් නිසාද? ඒ කරන කුසලය පිළිබඳ ඥාන සංප්‍රයුක්තව දකින්න නැති එකක්. අනිත් එක තමයි නිවැරදි මානසික තත්ත්වය තමන් තුළ නැති බව. ඒ නිසා අපි පරෝපකාරය සඳහා ක්‍රියාත්මක වෙනවා නම්, ක්‍රියාත්මක වෙද්දී අපිට ප්‍රඥාව තියෙන්නට ඕන. ඒ ක්‍රියාවේ අර්ථය, ඒ ක්‍රියාව කරන ආකාරය නිවැරදිව අර්ථවත්ව හඳුනාගෙන ඒ කාර්යය සිද්ධ කරන්න, ඒ වගේම කරුණා මෛත්‍රිය තියෙන්නට ඕන. සැබෑවටම ලෝකයේ පිළිබඳව අනුකම්පාවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් ලෝකයේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. ප්‍රඥාව නොතිබුනොත්, කරුණා මෛත්‍රිය නොතිබුනොත් අපට නොදැනුවත්වම අවසානයේ තමන්ට ලැබෙන ලාභය දිහා බලාගෙන, තමන්ට ලැබෙන කීර්තිය දිහා බලාගෙන, තමන්ට ලැබෙන ප්‍රතිලාභය දිහා බලාගෙන, තමන්ගේ මනෝභාවයන් මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රයත්නයක් හැටියට පරෝපකාරය කරන්නට බහුලව බොහෝ දෙනා යොමු වෙන බව පෙනෙනවා සමාජය දිහා බලනකොට. දැන් අපි අර මුලින් සිහිපත් කළා වගේ ඇතැම් කෙනෙකුට අසරණව ඉන්න අයට උපකාර කරන්නට බහුලව ලෝකයේහි ඇතැම් කෙනෙක් ඉදිරිපත් වෙන බව පේනවා. හැබැයි ඇත්තටම මේ අසරණයින්ට පිහිට වෙන්න උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ ලෝකය කෙරෙහි කරුණා මෛත්‍රියෙන්ද? එහෙම නැත්නම් ඒ අසරණයින් දකිනකොට තමන්ගේ මනසේ ඇතිවෙන මානසික කම්පනය නිසාද කියලා බැලුවොත් වැඩි හරියක් දෙනා අසරණයින්ට උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ ඒ අසරණයා දකිනකොට තමන්ගේ මනසේ ඇතිවෙන කම්පනය දරා ගන්නට බැරි වෙන නිසා. එතන තියෙන තමන්ගේ මානසික දුර්වලකම. අසරණේ දැක්කහම කීයක් හරි නොදී යන්නම බෑ. එහෙම වුණොත් මට ඒක මහා චිත්ත පීඩාවක් වෙනවා. මට කොච්චර හරි ඒක මතක් වෙනවා. අනේ මම දුන්නේ නේද කියලා. එතකොට එතන තියෙන්නේ තමන් වරදක් කළා කියන හැඟීම. එතකොට තමන්ගේ තමන් වරදකරුවෙක් කියන ඒ මානසික තත්ත්වයෙන් ගැලවෙන්න, නිදහස් වෙන්න තමන් අනුන්ට යමක් දෙනවා. එතන තියෙන්නේ පරෝපකාරයක් නෙමේ, තමන්ගේ මානසික දුර්වලකම ආවරණය කර ගැනීමේ උපාය මාර්ගය. දැන් උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ තවත් අපිට පේනවා, බස් එකක යනකොට යාචකෙක් අනිත් අයගෙන් කීය හරි ඉල්ලගෙන ඇවිල්ලා අපි ළඟටත් ඇවිල්ලා අත දික් කරගෙන ඉන්නවා. දැන් ඒ වෙලාවට අපි කීයක් හරි දෙන්නේ ඇත්තටම ඒ මිනිස්සයාගේ අසරණකම සලකාගෙනද? එහෙම නැත්නම් දැන් අර සියලු දෙනාම දුන්නා, මම දුන්නේ නැත්නම් මම විතරක් නිකන් මසුරෙක් බවට පත් වෙනවා, ලෝභියෙක් බවට පත් වෙනවා. ඒ වගේ මේ මිනිහා කීයක් හරි දෙනකම් මෙතන යන්නේත් නැහැ, අත දික් කරගෙන ඉන්නවා. ඒතකොට සියලු දෙනා මගේ මූණ දිහා බලනවා. දැන් ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න මම බේරෙන්නද කීයක් හරි ඇදලා අරගෙන දෙන්නේ? එහෙම නැත්නම් ඇත්තටම අර මනුස්සයා සුරක්ෂිත කරන්නද? ඒවා පිළිබඳව ගැඹුරින් හිතලා බැලුවාම හුඟක් දෙනෙක් එබඳු අවස්ථාවල ක්‍රියාත්මක වෙන්නේ තමන් ගැලවෙන්න විනා ලෝකෝපකාරය සඳහා, පරෝපකාරය සඳහා නෙමෙයි. ඊළඟට අර විදිහට තමන් උදව් කරන කෙනා තමන් බලාපොරොත්තු වෙන විදිහට හැමදාම අසරණව ඉන්නවා නම් ඒ අසරණයාට උදව් කරන්න සූදානම්. හැබැයි මේ මනුස්සයා ටික ටික ශක්තිමත් වෙනකොට ඒ පුද්ගලයාගේ ඒ ශක්තිමත් බව පිළිබඳවම තමන්ට නුරුස්සන බවක්, ඊර්ෂ්‍යාවක් ඇතැම් කෙනෙක් තුළ මතුවෙනවා. එතකොට තමන් මේ මනුස්සයාට උදව් කළේ ඇත්තටම ශක්තිමත් වෙන්නනේ. එතකොට ශක්තිමත් වෙනකොට මේ මනුස්සයා පිළිබඳව අපට සතුටක් නැති වෙන්න නැත්තේ. දැන් ධර්මයේ සඳහන් වෙනවා මෙත්තාව, කරුණාව, මුදිතාව. මුදිතාව කියලා කියන්නේ අනුන්ට යහපතක් වෙනකොට ඒ පිළිබඳව සතුටු වෙන්නට පුළුවන් ගතිය. එතකොට තව දුර්වලව හිටපු කෙනෙක් භෞතික වශයෙන් ශක්තිමත් වෙනකොට, මානසික වශයෙන් ශක්තිමත් වෙනකොට, ඒ හැම පැත්තකින්ම නැගී සිටිනකොට ඒ පිළිබඳව අපට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් එතනදී අපි උදව් කරලා තියෙන්නේ කරුණා මෛත්‍රියෙන් නෙමෙයි, ඇත්තටම අර අසරණකම නිසා අපේ මනසේ ඇතිවෙච්ච කම්පණය හේතු කොටගෙන. ඉතින් ඒ බඳු කෙනෙකුට සැබෑ පරෝපකාරයක් සිද්ධ කරන්න, සැබෑ ලෝකෝපකාරයක් කරන්නට හොඳ මානසිකත්වයක් එතන ඇති වෙලා නැහැ කියන බව අපි නුවණින් තේරුම් ගන්නට ඕනේ. ඔය විදිහට සමහර කෙනෙක් අසරණයින්ට උදව් කරනවා ඒ අසරණ බව නිසා ඇතිවෙන කම්පණය දරා ගන්නට බැරිකම නිසා. තව සමහර වෙලාවට උදව් කරනවා ඒ අයගෙන් යම් යම් ගරු බුහුමන් සත්කාර සම්මාන ලැබීම හේතු කොටගෙන. තව සමහරලාට උදව් කරනවා තමන්ගේ ප්‍රතිරූපය මතු කරගන්න. තව සමහරලාට උදව් කරනවා තමන්ට මෙලවත් පරලවත් යම්කිසි පුණ්‍ය ප්‍රතිලාභයක් ලබන්නට. මෙහෙම එක් එක් මානසික තත්වයෙන් ලෝකයට උදව් කරන්නට පුද්ගලයෝ පෙළඹෙනවා. නමුත් සැබෑවටම ඒ සියල්ලක් අභිබවා මිනිස්සෙක් හැටියට තමන් අනුන්ට උපකාර කිරීමේදී සැබවින්ම කරුණාව මෛත්‍රිය තමන්ගේ සිතේ ජනිත වෙනවා. එය තමන්ටත් යහපතක් ලෝකයටත් යහපතක්. ඒ වගේම අපි කරන පරිත්‍යාගය නිසා උදව්ව නිසා තව කෙනෙක් ශක්තිමත් වෙනවා නැගී සිටිනවා. ඒ ලෝකයට මහත් වූ යහපතක්. එය මා විසින් කළ යුත්තක් කියන කාරණය නුවණින් තේරුම් අරගෙන යමෙකුට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් අන්නේ තැනැත්තා සැබෑවටම මොන බාධකේ මොන ගැටලුව ආවා වුණත් සමාජයෙන් එන ප්‍රතිලාභය අඩු වුණත් වැඩි වුණත් කීර්තිය ඇතත් නැතත් තමන් උදව් කරන අයගෙන් තමන්ට කරදර පීඩා ආවා වුණත් ඒ කියන්නේ කරදර ආවා වුණත් දිගටම එහෙමම උදව් කරන්න කියන එක නෙමෙයි තමන්ට කරදර එනවා නම් ඒ කරදර අඩු වෙන ආකාරයට තමන් උපායශීලීව ලෝකෙට උපකාර කරන්නට සැලකිලිමත් වෙන්නට ඕන. ඒ කියන්නේ අනවශ්‍ය කරදර කරේදා ගන්නට කියන එක නෙමෙයි. මේ සියල්ලක් අපට සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ස්වභාවය තේරුම් අරගෙන, පුද්ගල ස්වභාවය තේරුම් අරගෙන, කරන ක්‍රියාවෙහි අර්ථය තේරුම් අරගෙන ප්‍රඥාවෙන් කුසලයේ කරන්නට පුළුවන් නම් සහ සැබෑවටම අර මම, මට, මගේ කියන පටු ආකල්ප වලින් සිත නිදහස් කරගෙන මානුෂීය ආකල්පයකට පැමිණෙන්නට පුළුවන්. මානුෂීය ආකල්පය කියලා කිව්වේ අපි බොහෝ අවස්ථාවල ධර්මදේශනාවල්දී පැහැදිලි කරනවා මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕන, මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් අන් අයගේ දිවි පැවැත්ම වෙනුවෙන් මම සහාය වෙන්නට ඕන කියන මේ උසස් වූ ආකල්පය. මේක තමයි මනුෂ්‍යත්වයේ පිළිබඳ මූලිකම සදාචාර සම්පන්න ගුණය වෙන්නේ. ඒ ගුණය මත තමයි සියලු සද්භාවයන් සියලු සද්ගුණයන් ලෝකෙහි ජනිත වෙන්නේ. ඒ ගුණය මත තමයි මෙත්තාව, කරුණාව, මුදිතාව මේ සියලු ගුණ මතුවෙන්නේ. මෙත්තා කියලා කියන්නේ මා මෙන්ම අන් අයත් සුවෙන් ඉන්න ඕන, හොඳින් ඉන්නට ඕන, අන් අයගේ සුවය යහපත වෙනුවෙන් උනන්දු වෙන ගතිය. කරුණාව කියලා කියන්නේ තව කෙනෙක් දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ අය ඒ දුකින් මුදවා ගන්නට තියෙන උනන්දුව. එහෙම උනන්දු වෙන්නේ අන් අය යහතින් හොඳින් ඉන්න ඕන කියන ආකල්පේ තියෙනවා. ඊළඟට මුදිතාවයි කියලා කියන්නේ අන් අය සුවෙන් ඉන්නවා දකින්නකොට ඒ පිළිබඳව හදයාංගම අවංකවම සතුටු වෙන්නට පුළුවන් ගතිය. එතකොට මේ සියලු ගුණාංග ජනිත වෙන්නේ සැබෑවටම මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන කරුණා මෛත්‍රී පූර්වක මානුෂීය හැඟීම මත. එතකොට අපි අර මුලින් සඳහන් කළ ආකාරයට මහබෝසත්වරේ මේ මානුෂීය ආකල්පය වර්ධනය කරනවා වගේම ඉනුත් ඔබට ගිහිල්ලා ආධ්‍යාත්මික දැක්මක් තුළ ලෝකයට යහපත කරන්නට ක්‍රියාත්මක වෙනවා. ආධ්‍යාත්මික දැක්මයි කියලා කියන්නේ සත්ව පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්තව මේ ධර්මතාවල ස්වરૂපයේ තේරුම් අරගෙන. ඒ කියන්නේ යහපත් වූ මනෝභාවය, කරුණාව, මෛත්‍රිය තමන්ගේ සිතේ ජනිත වෙනකොට ඒක තමන්ටත් යහපතක්, ලෝකෙටත් යහපතක්. මෙතන මම කියලා කෙනෙක්වත්, අනුන් කියලා කෙනෙක්වත්, සත්වයෙක්වත්, පුද්ගලයෙක්වත් ඇත්තේ නැහැ. පවතින්නේ ධර්මතා සමූහයක්, නාම රූප ධර්ම සමූහයක් පමණයි. ඒ නාම රූප ධර්මවල අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය ධර්මතා හැටියට ලෝකයේ තුල සක්‍රිය වෙනවා. ඒතට ඒ ධර්මතා හඳුනා ගත්තහම ඒ අදාළ නාම රූප ධර්ම තමන්ටත් ලෝකයටත් යහපතක් වෙන හැටියට හසුරවන්නට ප්‍රඥාවන්තයා ක්‍රියාත්මක වෙනවා. ඒ මම නිසාවත් ඔහු නිසාවත් නෙමේ, එතන මම කියලාවත් ඔහු කියලාවත් කෙනෙක් ඇත්තේ නැහැ. නමුත් ඒ ධර්ම අයහපත් විදිහට හැසිරෙවුවොත් ලෝකෙටම අනර්ථයක්. ඒ ධර්ම යහපත් විදිහට හසුරවන්න පුළුවන් නම් තමන්ටත් ලෝකයටත් අර්ථයක්. ඒ කාරණේ දකිනකොට සත්පුරුෂයෝ ඥානවන්තෝ තමන්ගේ චිත්තසංතානයේ හැබෑවටම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුණු කරගන්නට උත්සාහ කරනවා. ඒ මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් යුක්තව ලෝකේ අන් අයට සංග්‍රහ කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ මනෝභාවයත් Tamanට අනුන්ට යහපතක් පිණිස හේතු වෙනවා. ඒ ක්‍රියාපටිපාටියත් ලෝකයට මහත් වූ යහපත පිණිස හේතු වෙනවා. ඒ නිසා මම මට මගේ කියන මමත්වයේ මුල් කොටගත්තු පුද්ගලිකත්වයේ මුල් කොටගත්තු සක්කාය දිට්ඨියේ මුල් කොටගත්තු ආත්ම මූලික සංකල්පයෙන් සිත නිදහස් කරගෙන මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන මානුෂීය ආකල්පේ ජනිත කරගන්නට අපි වෑයම් කළ යුතුයි. ඒ මානුෂීය ආකල්පේ ජනිත කරගෙන ඉනොත් ඔබට මමය ඔහුය කියලා සත්‍යෙක් පුද්ගලයෙක් සම්මත වශයෙන් අපි සම්මත කරගත්තට මෙහි පවතින්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒ නිසා සද්ධර්ම අවදි කිරීම Tamanටත් ලෝකයටත් යහපත. ඒ සද්ධර්ම මත පිහිටාගෙන ලොවට උපකාර කිරීම ලෝකයටම මහත් වූ යහපතක් ශාන්තියක් කියන කාරණය ආධ්‍යාත්මික වශයෙන් අවබෝධ කරගත්තු කෙනෙකුට මහත් වූ පරෝපකාරයක් කරන්නට පුළුවන්. ඒ වෙනුවෙන් ජීවිතය උනත් පරිත්‍යාග කරන්නට පසුබට වෙන්නේ නැහැ. එබන් දැක්මක් ඇති වූ සත්පුරුෂය. ඒ නිසා ඒ උදාර ඥාණය දක්වා අපේ ප්‍රඥාව යම් යම් ප්‍රමාණයකටද වර්ධනය වෙන්නේ. ඒ ප්‍රමාණයටයි අපි කරන පරෝපකාරය අර්ථ සම්පන්න වෙන්නේ. ඒ වගේම අපිට අර මම මට මගේ කියන පටු ආත්ම මූලික සංකල්පයෙන් ටික ටික සිත නිදහස් කරගෙන මා පමණක් නොවේ අන් අයත් යහතින් ඉන්නට ඕන කියන මානුෂීය ආකල්පය සහ ආධ්‍යාත්මික දැක්ම අවදි කරගන්නට පුළුවන් වෙන ප්‍රමාණයත් එක්ක කරුණා මෛත්‍රිය අවදි කරගන්නට හැකි වෙන ප්‍රමාණයත් එක්ක තමයි අපි කරන පරෝපකාරය වඩා උසස් වූ සත්කාරයක් යහපත් වූ කුසලයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ කාරණා මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඉදිරි ධර්ම දේශනාවකදී ඒ පරෝපකාරය අපට කළ හැකි විවිධ ක්‍රම පිළිබඳව පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මූලික වශයෙන් අපි මේ පැහැදිලි කරන්නට යෙදුනේ පරෝපකාරයේ නැමැති එහෙම නැත්නම් අන් අයට උපකාර කිරීම නැමැති කුසල ක්‍රියාව සිද්ධ කරද්දී ඒ කුසලයේ පාදක වෙන්නේ කාරණා දෙකක් මතයි. තමන්ගේ මනෝභාවය කුමක්ද, ලොවට ඒන් සිද්ධ වෙන යහපත කුමක්ද කියන කාරණා දෙක මත. ඉතින් ලෝකයට වැඩි යහපතක් කරන්න අපිට ප්‍රඥාව තියෙන ප්‍රමාණයටයි සාධක හසුරුවා ගන්නට පුළුවන් වෙන්නේ. තමන්ගේ මනෝභාවය නිවැරදි තැනක පිහිටුවා ගන්නට පුළුවන් වෙන්නේ කරුණා මෛත්‍රිය නිවැරදිව අවදි කරගත්තු ප්‍රමාණයට. ඉතින් ඒ දෙක ගැන අවධානය යොමු කරලා ලෝකයේ වෙනුවෙන් කරන යහපත වඩා අර්ථ සම්පන්නව සිද්ධ කරන්නට මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු කාරණා ගැනයි අද ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්නට යෙදුනේ. මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ යහපත වෙනුවෙනුත් අන් අයගේ යහපත වෙනුවෙනුත් ක්‍රියාත්මක වෙමින් නිවරදිව කුසල ධර්මයන් සම්පාදනය කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සීපමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ දෝහා කටාරෙහි සේවය කරන අසේලාලුත්ගේ මහත්මා, වත්සලාලුත්ගේ මහත්මිය, දෙවානී අලුත්ගේ දියණියන්, ඒ වගේම මහරගම් පදිංචි අමරා ජස්ටින් මල්ලිකා මහත්මිය, ගුණදාස අලුත්ගේ මහත්මා සහ ඩේසි මහත්මිය විසින් 2020 පෙබරවාරි 13 වන දින මිය පරලෝ යන්නට යෙදුණු අකිල චන්දිරාලුත්ගේ තරුණ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් උපනුපන් ආත්ම භාවයකදීවත් එවන් අකල් මරණ වලටපත් නොවේවා. ලෝකයේ කිසිම දරුවෙකුට අකල් මරණ වලට කිසිම දරුවෙකු අකල් මරණ වලටපත් නොවේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඒ පුතණුවන් ඇතුළු සැමට පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම මේ මාස 14කට ඉහතදී මිය පරලෝ යන්නට යදුණු ඒ අකිල පුතණුවන්ගේ අත්තම්මා වන ආර්යවති කුරුළුගම අමරසිංහ ගුරුමෑණියන්ටත් ඒ වගේම ඒ අකිල පුතණුවන්ගේ සීයාවන ඔස්ටින් අමරසිංහ මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කරමින් ඒ පුතණුවන්ට සසර ගමනේ උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අසේලාලුත්ගේ පියාණන්, ඒ වගේම වත්සලාලුත්ගේ මෑණියන්, දෙවානියලුත්ගේ සහෝදරිය, ඒ වගේම ආච්චම්මලා සීයලා ඇතුළු ඒ සියලු ඥාතීන් අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ සෑම දිනාටම ධම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක්. ඒ ප්‍රඥාව දිනු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දිනු වෙන පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පිංකමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන්න ආරක්ෂා කරෙත්වා. දෝහකටාරෙහි සේවය කරන අසේල මහත්මා, වත්සලා මහත්මිය, දෙවානි දියණිය ඇතුළු ඒ සැමටත් මහරගම් පදිංචි අමරාජස්ටින් මල්ලිකා මහත්මිය, ගුණදාස අලුත්ගේ මහත්මා, ඩේසි මහත්මිය ඇතුළු ඒ පවුල්වල සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නමදව සලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේත මාස 9කට ඉහතදී මිය පරලෝ යන්නට එදුණු අකිල චන්දිරාලුත්ගේ තරුණ පුතණුවන් ඇතුළු මිය පරලෝ ගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා